ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS
රේඩියෝ
ක්‍රීඩාව පිළිබඳව උනන්දුවෙන් සිටින ඔබටයි හැමනම් දැන් මේ අවස්ථාව ලැබෙන්නේ සුපුරුදු පරිදි අපේ සිකුරාදා වැඩසටහනේ සතියේ ක්‍රීඩා විශේෂංගෙන්. අපි හැමනම් සුපුරුදු පරිදි ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළුව ක්‍රීඩා ශාස්ත්‍රය අනිකුත් තොරතුරු පිළිබඳව තොරතුරු විමර්ශනාත්මකව කතාබහ කිරීම ආරම්භ කරමු. ශ්‍රී ලංකාවේ සිට හැම සිකුරාදාම අපිත් එක්ක සම්බන්ධ වෙන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න සමගින්. රංගන, සුබ උදෑසනක්. ආයිබෝවන්.
ආයිබෝවන් දිලෘක්ෂි, සුබ උදෑසනක්.
අපි මුලින්ම ටිකක් කතා බහ කරලා හිටියොත් හොඳයි කියලා රංගන මට හිතෙනවා. ශ්‍රී ලංකාවත් සිම්බාබ්වේ කණ්ඩායමත් අතර පැවතුණු තරගාවලි දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පිළිබඳව කොහොම හරි අවසානයේදී තරගාවලි ජයග්‍රහණය නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණා එකට බිඳුවක් විදිහට. නමුත් අපි සමස්තයක් විදිහට ගත්තාම අපේ කණ්ඩායමේ දක්ෂතා, දුර්වලතා සහ කණ්ඩායම් හැඟීම පිළිබඳව කතා බහ කරද්දී කොයි වගේ සමාලෝචනයකටද අපිට එන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ තරගාවලිය පිළිබඳව?
මං හිතන්නේ දිලෘක්ෂ, අපි තරංගාවලිය එකට බිඳුවක් ලෙස ජය ගත්තට අපට 100%ක් සෑහීමකට පත්වන්නට බැරි තරංගාවලියක් ලෙස මේ තරංගාවලිය හඳුන්වන්නට පුළුවන්. මක් නිසාදයක් සිම්බාබ්වේ කණ්ඩායම කියන්නේ මේ අවසන් මොහොතේ තමන්ගේ ක්‍රීඩකින් 15 තෝරාගත් කණ්ඩායමක්. ඔවුන් සමත් වනවා මේ තරඟ දෙකේදීම ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට. පළමු තරඟයත් ශ්‍රී ලංකාව අවසන් මොහොතේ ජයගත්තාට ඔවුන් ඉතාමත්ම හොඳින් තරඟයට පිවිසුණා කියන්නට පුළුවන්. නමුත් හරාරේ නුවරදී පැවැත්වුණු දෙවන තරඟය ශ්‍රී ලංකාව අවසන් දිනේදී තමන්ගේ දෙවන ඉනිමේදී සමත් වනවා ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට. කෙසේ වෙතත් එකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව තරඟාවලියේ ජයග්‍රහණය කරනවා. ඒ අනුව තරඟ 20ක් තුල ශ්‍රී ලංකාව තවමත් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඉතිහාසයේ පුරාවටම පරාජයට පත් වෙලා නැහැ. නමුත් අපි සිම්බාබ්වේ කණ්ඩායම දෙස අවධානය යොමු කරනවා නම් ඔවුන් සමත් වෙලා තියෙනවා ටෙස්ට් තරඟයකදී ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය පරාජයට පත් කරන්නට. ඒ අනුව ආසියානු කලාපෙන් ශ්‍රී ලංකාව පමණයි මේ වන විට සිම්බාබ්වේ හමුවේ ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පරාජයට පත් වෙලා නැත්තේ. ඒ අතින් ශ්‍රී ලංකාවට යම් ආකාරයකින් සතුටට පත්වන්නටත් පුළුවන්. මේ දෙවන තරගයේ පිළිබඳව කතා කරන විට සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 406ක් ලබා ගන්නට සමත් වෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස ලබා ගන්නේ ලකුණු 293ක් පමණයි. ඇන්ජලෝ මැතිස්ගේ ලකුණු 64ක් සමගින් ඉන් අනතුරුව සිම්බාබ්වේ කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිමට කඩුලු 7ක් දැවි ලකුණු 247ක් ලබාගෙන ඉලක්කයක් ලබා දෙනවා ශ්‍රී ලංකාවට ලකුණු 361ක. කෙසේ වෙතත් මේ අවසන් දිනයේදී කුසල් මෙන්ඩිස් නොදැවි ලබාගත් ලකුණු 116 නිසාවෙන් ශ්‍රී ලංකාව ලකුණු 204ක් ලබා ගන්නවා කඩුලු 3කට. ඒ අනුව තරගයේ ජයපරාජයෙන් තොරව නිමාවට පත්වනවා. කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී ලබා ගත්තේ තමන්ගේ 7 ටෙස්ට් ක්‍රිකට් ශතකයයි. ඒ වගේම ඔහු අවශ්‍යම මොහොතේ මේ ශතකය ලබා ගත්තා කියන්නට පුළුවන්. නැතිනම් පසුගිය කාල වකවානුව පුරාවටම ඔහු අසාර්ථක පිතිකරුවෙක්. නමුත් මේ මොහොතේ මේ ශතකය ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත්. ඒ අනුව මේ තරගාවලිය පැවැත්මේ දිරිලුක්ෂි ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සමගාමීව නොවේ. නමුත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේදී එළඹෙන මාර්තු මාස අගදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙනවා ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකින් සමන්විත තරගාවලියකට. එම තරගාවලිය පැවැත්වෙන්නේ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අයත් වන තරගාවලියක් ලෙසයි.
ඔව්, අපි පසුගිය වැඩසටහන් දෙකේදීම තවත් මතක් කිරීමක් සිද්ධ කළා. ඔබට මතක ඇති තවත් අන්තර්ජාතික කණ්ඩායම් දෙකක් පෙබරවාරි මාසේ, මේ මාසේ සහ ලබන මාසේ මාර්තු මාසේ එන්නට නියමිතයි. මේ මාසේ 22 පස්සේ තවත් ක්‍රිකට් වසන්තයක් ලැබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර. එංගලන්ත කණ්ඩායම එනවා මාර්තු මාසේ. අපි මේ මාසේ 22 ආරම්භ වන්නට නියමිත මේ ශ්‍රී ලංකාවත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන තරගයට තියෙන සූදානම පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු. රංගනේ,
මෙම තරගාවලියට සහභාගී වන කොදෙව් කණ්ඩායම මේ වන විට නම් කර තිබෙනවා දිලෘක්ෂි, ක්‍රීඩකින් 15 සමන්විත එක්දින තරගාවලියට සහභාගී වන කණ්ඩායම තමයි ඔවුන් පළමුවෙන්ම නම් කර තිබෙන්නේ. පෙබරවාරි 22-26 සහ මාර්තු මාස පළවෙනිදා තමයි මේ තරගාවලිය පැවැත්වෙන්නේ. මෙම කණ්ඩායමෙන් කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන ෂිම්රන් හෙට්මය ඉවත් කර තිබෙනවා. ඊට හේතුව ලෙස කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පවසන්නේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව අවශ්‍ය මට්ටමට නොතිබීම බවයි. කෙසේ වෙතත් ඔහු නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට යම් අස්වැසිල්ලක් වනවාට සැකයක් නැහැ. මක් නිසාදයක් ඔහු ඉතාමත්ම ප්‍රබල පිතිකරුවෙක් මේ වන විට කොදෙව් කණ්ඩායමේ. ඒ වගේම කොදෙව් කණ්ඩායම පිළිබඳව කතා බහ කරන විට ඔවුන් මීට පෙර සිටියා වැනි දුර්වල කණ්ඩායමක් නොවේ. ඔවුන් තමන්ගේ අවසන් තරගාවලි තුන පිළිබඳව කතා බහ කරන විට ඇෆ්ගනිස්තානයට එරෙහිව සහ අයර්ලන්තයට එරෙහිව තුනට බිංදුවක් ලෙස තරංගාවලි දෙකක් ජයග්‍රහණය කරන්නට සමත් වුණා. අවසන් වතාවට ඉන්දියාව හමුවේ දෙකට එකක් ලෙස ඉතාමත්ම තියුණු තරංගාවලියක් නිමාවට පත් කරන්නට සමත් වුණා. එම තරංගාවලිය පරාජයට පත් වුණත් ඔවුන් ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වන්නට සමත් වුණා. ඒ අනුව කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුතුව තමයි මේ කොදේව කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ලෙහෙසි පහසු කාරණාවක් නොවේ මේ තරංගාවලිය. ඒ අනුව සුළුවෙන් තකන්නට බැහැ. මේ එක්දින තරංගාවලිය ශ්‍රී ලංකාවට අතිශයින්ම තීරණාත්මකයි. අනතුරුව තමයි තරංග දෙකකින් සමන්විත 20x20 තරංගාවලිය පැවැත්වෙන්නේ. මේ තරංගාවලිය පිළිබඳව අප පසුගිය සතියේ කතා බහ කළා. දිරුක්ෂි ශ්‍රී ලංකාවේ නායකත්වයේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. මේ වන විට දැනගන්නට ලැබෙන ආකාරයට ලසිත් මාලිංගර දැනුම් දී තිබෙනවා. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව නැතිනම් ඔහුගේ මහත වැඩිමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස කියලා. ඒ අනුව ඔහුට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඔහුගේ ශරීරයේ බර යම් ආකාරයකින් ඉතා ඉක්මනින් අඩු කළ ගත යුතුයි කියලා. නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැති බව තමයි අපට වාර්තා වන්නේ. ඒ වගේම ඇන්ජලෝ මැතිස්ගේ ශාරීරික යෝග්‍යතාව මේ වන විට ඉතාමත්ම ඉහළ මට්ටමක තිබෙනවා. ඔහු පසුගිය මාසයක පමණ කාලය තුළ ඔහුගේ ශරීරයේ බර කිලෝග්‍රෑම් 7-8 පමණ අඩු කරගෙන තිබෙන බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ පවසන්නේ. ඒ අනුව බොහෝ විට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඇන්ජලෝ මැතිස්ගෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙනවා නායකත්වයේ බාර ගන්නා ලෙස. ඔහු යම් ආකාරයකින් කැමති වුවහොත් එළබෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තෙක් ශ්‍රී ලංකා 20x20 කණ්ඩායමේ නායකත්වයේ ඇන්ජලෝ මැතිස් හිමිවීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු අකමැති වුවහොත් පමණක් දසුන් ශානක වෙත අවධානය යොමු කිරීමට තමයි ඉඩ තිබෙන්නේ. මේ වන විට වාර්තා වන ආකාරයට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරඟාවලියට ලසිත් මාලිංගගේ සහභාගිත්වය වගේම නායකත්වයක් අවිනිශ්චිත මට්ටමක තමයි තිබෙන්නේ. අපි බලමු ඉදිරි සතියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරાવි. එහිදී අපට දැනගන්නට ලැබෙවි කවුද නායකයා, ලසිත් මාලිංග කණ්ඩායමේ සිටිනවාද කියන කාරණාව. නමුත් මේ වන විට අපට නිල නොලක් මට්ටමින් දැනගන්නට ලැබෙන්නේ ලසිත් මාලිංගගේ 20x20 තරඟ දිවිය මේ වන විට අවසන් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවයි.
අපිට දැන් මේ ළඟට කතා බහ කරන්න පුළුවන් ක්‍රිකට් පැත්තෙන් ගත්තහම ඕස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවත් අතර යම් සබඳතාවක් ඇතිවීමට මගපාදන සිදුවීමක් සිදුවන්නට යනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්. ඒ පිළිබඳව කතා බහ කරන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා විදිහට කටයුතු කරපු ඕස්ට්‍රේලියානු ජාතික ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ටොම් මූඩි දැන් ලංකාවට එන්න යනවා කියලා අපිට ආරංචි වෙනවා රංගන ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් පුහුණු කරන පුහුණුකරුවෙකු විදිහට. මොකක්ද මේ සිද්ධ වෙනට යන කතාව?
ටොම් මූඩි පැමිණීමට නියමිතයි. එළබෙන සතියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් පුහුණු කරන්නට, විශේෂයෙන්ම නව තාක්ෂණය කොයි ආකාරයෙන්ද ක්‍රිකට් ක්‍රීඩාවට ඇඳාගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් පුහුණුකරුවන් දැනුවත් කිරීම සඳහා තමයි මේ ආකාරයෙන් ටොම් මූඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වන්නේ. සති දෙකක කාලයක් ඔහු ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතයි. මේ ආකාරයෙන්ම මේ වසර පුරාවටම 4 වතාවක් නැතිනම් 5 වතාවක් පමණ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ මේ ආකාරයෙන් නව තාක්ෂණය සහ නව ප්‍රවණතා පිළිබඳව ශ්‍රී ලංකාවේ දේශීය පුහුණුකරුවන් දැනුවත් කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. මේ අතරම ඉන්දිය දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන එම් වෙංකටරාමනා මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එළබෙන සතියේදී ඔහු සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නටයි නියමිත වන්නේ. මේ සති දෙකක කාලය තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය සහ දක්ෂතා සැලකිල්ලටගෙන ඉන් අනතුරුව තවදුරටත් ඔහුගේ සේවය ලබා ගන්නවාද කියන කාරණාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඒ අනුව මේ දඟපන්දු යැවීමේ පුහුණුකරුවෙකුගේ සහාය නම් ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත්. මක්නිසාදයක් පසුගිය කාල සීමාවේදී දේශීය දඟපන්දු යැවීමේ පුහුණුකරුවන් තමයි ශ්‍රී ලංකාව සතුව සිටියේ. ඔවුන්ගේ දක්ෂතා සහ ඔවුන් කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන්නන් රැක බලාගත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් එතරම්ම සෑහීමකට පත්වන්නට බෑ. මේ නිසාවෙන් විදේශීය පුහුණුකරුවෙකුගේ සහාය ලැබීම ඉතාමත්ම හොඳ කාරණාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මොවුන් දෙදෙනාම එළබෙන සතියේදී කෙත්තාරාම පුහුණු අකඩමිය ආශ්‍රිතව තමයි තමන්ගේ කටයුතු ආරම්භ කිරීමට නියමිත වන්නේ.
අපිට මේ 19-15 ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව කතා බහ කරද්දී මේ සුබදායක තොරතුරුන් කතා බහ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ රංගන. පවතින 19-15 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව කතා බහ කරද්දී මේ විශේෂාංගයේදීම අපි මීට කලින් සඳහන් කිරීමක් කළා. පිට පිටම දෙවතාවක් පළවෙනි තරඟ දෙකම පරාජයට පත්වීම නිසා පළමු වටේන්ම 19-15 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉවත් වෙන්නට සිද්ධ වෙනවා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමට. දැන් මේ වෙනකොට මේ 19-15 ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා දැක්වීම සහ පුහුණුකරු පිළිබඳව විශේෂිත කතා බහක් ඇති වෙලා තියෙනවා. අපි කැමතියි වැඩිදුර විස්තර දැනගන්න ඔබෙන්.
විරුක්ෂි මෙවර පැවැත්වුණේ 13 වෙනි වයස අවුරුදු 19 15 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි. මෙම තරගාවලියේ අවසාන වන විට ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ තරගාවලියේ කණ්ඩායම් 16ක් අතුරින් 10 වන ස්ථානය. එනුව කිසිසේත්ම සෑහීමකට පත්වන්නට බෑ. පළඟ ශූරතාව යටතේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව එංගලන්තේ හමුවේ ලකුණු 152ක දැවැන්ත පරාජයක් හිමි කරගත්තා. එංගලන්තේ ලකුණු 279ක් ලබා ගන්නා විට ශ්‍රී ලංකාව ලබා ගත්තේ ලකුණු 127ක් පමණයි. ඒ අනුව කිසිසේත්ම මේ පළඟ ශූරතාවවත් හිමි කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළේ හෂාන් තිලකරත්න මහතායි. ඔහුගේ දුර කාලය පිළිබඳව මේ වන විට ගැටලුවක් මතුවී තිබෙනවා. යම් ආකාරයකින් ඔහුගේ පුහුණුකාර ධූරය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවත් අපට මේ වන විට නිල නොලක් මට්ටමින් දැනගන්නට ලැබෙනවා. මක්නිසාදයත් පසුගිය වසර දෙකක කාලය පුරාවටම හෂාන් තිලකරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට ඉතාමත්ම ඉහළ පහසුකම් ලබා දෙන්නට ක්‍රිකට් ආයතනයේ කටයුතු කළා. විශේෂයෙන්ම ප්‍රථම වතාවට අපි කියනවා දිල්රුක්කි සපෝර්ටිං ස්ටාෆ් එකක් මේ 19 පහළ කණ්ඩායමට ලබා දුන්නා. ඒ කියන්නේ වේග පන්දු යවන්නන් පුහුණුකරුවෙක් සිටියා, දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් සිටියා, ට්‍රේනර් කෙනෙක් සිටියා, බෞද්ධ චිකිත්සකවරයෙක් සිටියා, කළමනාකරුවෙක් සිටියා, තරඟාවලි වලට අදාළව තේරීම් කමිටු සමාජිකයෙක් සිටියා, පරිගණක දක්ෂ සැපයුම් නිලධාරියෙක් සිටියා. මේ අතර මේ ආදී සෑම පහසුකමක්ම ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමට ලබා දී තිබෙන වටපිටාවක ඇයි මෙතරම්ම දුර්වල ප්‍රතිඵලයක් ලැබුණේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සොයා බලමින් සිටිනවා. ඒ අනුව දැනගන්නට ලැබෙන ආකාරයට මීට පෙරත් 2016 වසරේ තරඟාවලියෙන් පසුව ප්‍රධාන පුහුණුකරුවා වූ රොජර් විජේසූරියව අදාළ තනතුරෙන් ඉවත් කෙරුණා. ඉන් අනතුරුව 2018 වසරේදී රොයි ඩයස් මහතාවත් අදාළ තනතුරෙන් ඉවත් කෙරුණා. ඒ අනුව මෙවර ඉතාමත්ම දුර්වල ප්‍රතිඵලයක් සමගින් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාව ඉවත් කිරීමට ඉඩ තිබෙන බව තමයි වාර්තා වන්නේ. නමුත් හෂාන් තිලකරත්න කියන පුද්ගලයාට යම් ආකාරයක දේශපාලන හයියක් තිබෙන බවත් අප දන්නා කාරණාවක්. ඒ අනුව කොයි ආකාරයට මේ තීරණය හෂාන්ත බලපාවිද කියන කාරණාව සම්බන්ධයෙන් අපට තව සතියක් දෙකක් ඉවසා සිටීමට සිදුවනවා. නමුත් අපට මේ වන විට දැනගන්නට ලැබෙනවා එළබෙන 2022 සහ 2024 තරගාවලි ඉලක්ක කරගනිමින් මේ දැන් සිටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. වයස අවුරුදු 15 පහළ සංවර්ධිත සංචිත දෙකක් මේ වන විට කොළඹදී සහ දමුල්ලේදී පිහිටුවා තිබෙනවා. එම ක්‍රීඩකයින්ට ඉතාමත්ම මනා පුහුණුවක් ලබා දීමට නියමිතයි. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ කළමනාකරණය කරන ආකාරය, ආහාර රටාව වැනි සියලුම දේවල් සම්බන්ධයෙන් ඔවුන්ව මේ ඉදිරි වසර දෙකක කාලය තුළ දැනුවත් කිරීමෙන් පසුව 2022 තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ කණ්ඩායම පුහුණු කිරීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන්නේ. ඒ අනුව සැලසුමක් තිබෙනවා ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නට පුළුවන්. ඒ වගේම ඇයි පසුගිය වසර දෙකක කාලය තුළ මෙතරම්ම පහසුකම් ලබා දී තිබෙන වටපිටාවකත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙතරම් දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේ කියන කාරණාව සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ සොයා බැලිය යුතුයි කියන කාරණාව අප මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා දිලෘක්ෂි.
අපිට මේ පෙබරවාරි මාසයේ සුවිශේෂී මාසයක් බවට පත් වෙනවා ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව කතා බහ කරද්දී කාන්තා ක්‍රිකට් තරඟාවලියේ තරඟ ආරම්භ වන්න නියමිතයි පෙබරවාරි මාසයේ සිට. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව අපි පසුගිය සතියේදී යම් දළ සටහනක් එකතු කළා චමරි අතුපත්තුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම නම් කරලා තියෙනවා කියලා. මේ සතිය වෙනකොට ඔවුන් ඔස්ට්‍රේලියාවට එන්නටත් නියමිත වගට තමයි අපිට ශ්‍රී ලංකාවෙන් නම් තොරතුරු වාර්තා වන්නේ. ඒ අතරතුරේදී රංගන වාර්තා වෙනවා මේ ශශිකලා සිරිවර්ධන සම්බන්ධයෙන් යම් විශේෂිත තොරතුරක්. ඇගේ දක්ෂතා සහය සාමාන්‍යයෙන් කැපී පෙනෙනු ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව කතා බහ කරද්දී ඇයි ඉවත් වෙන්නට තීරණය කළා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මෙහි පසුබිම් මොකද්ද?
ශශිකලා සිරිවර්ධන කියන්නේ දිලෘක්ෂි අවුරුදු 17කට වැඩි කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. වරින් වර අවස්ථා කිහිපයකදීම ඇය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකත්වයට පවා පත් වුණා. එක් දින ජාත්‍යන්තර තරඟ 118කට වගේම 20x20 තරඟ 77කට ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී තිබෙනවා. ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා. 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වගේම එක් දින ජාත්‍යන්තර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි කිහිපයක්ම නියෝජනය කර තිබෙනවා. ඇය 2005, 2009, 2013 සහ 2012 වසරවල එක් දින ලෝක ශූරතාවලිය නියෝජනය කර තිබෙනවා. ඒ වගේම 2012, 2016 සහ 2018 වසරවල 2020 ලෝක ශූරතාව නියෝජනය කර තිබෙනවා. වයස අවුරුදු 34ක්. මේ වන විට ඇය විවාහකයි. ඇගේ ස්වාමි පුරුෂයාත් ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණු කරුවෙකු ලෙස කටයුතු කරනවා. මේ අනුව ඇය තමන්ගේ ඉදිරි කාලය පෞද්ගලික ජීවිතයට වැඩි ඉඩක් ලබා දීමට තමයි මං හිතන්නේ බොහෝ විට මේ තීරණය ගැනීමට නියමිත වන්නේ. ඇය Facebook පිටුවේ පවා සටහනක් තබා තිබෙනවා. අවසන් ලෝක ගුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන්නට සූදානමින් සිටින බව. ඒ අනුව වසර 17ක දීර්ඝ ශ්‍රී ලංකා නියෝජනයකින් පසුව ඇයට විවේකයක් අවශ්‍ය ඇති. ඒ නිසාවෙන් තමයි ඇය මේ ආකාරයෙන් සමු ගැනීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන්නේ. තවමත් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී නැහැ. ඇය පවසන ආකාරයට මේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක උසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි.
අපි ක්‍රිකට් ක්‍රීඩාවෙන් මදක් බැහැර වෙලා කබඩි ක්‍රීඩාව පැත්තට යමු වෙනවා. කබඩි ක්‍රීඩිකාවක් තරඟ තහනමකට ලක් වෙලා කියලා තොරතුරක් වාර්තා වෙනවා. සම්පූර්ණ විස්තර ඔබෙන් දැනගන්න කැමති රංගන.
දිලෘක්ෂි, මම හිතන්නේ මේ තහනම් උත්තේජක කියන කාරණාව වසර ගණනාවක් පුරා ජාත්‍යන්තරයේ තිබුණා. ජාත්‍යන්තර තරඟාවලිවල තමයි මේ තොරතුරු වාර්තා වුණේ. නමුත් දැන් අපට දේශීය තරඟාවලිවල පවා මේ තහනම් උත්තේජක පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේදී පසුගිය 2018 වසරේදී පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල පොළොන්නරුවේදී තමයි මේ ක්‍රීඩා උළෙල පැවැත්වුණේ. මෙම තරඟාවලියේ කබඩි ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගත් කණ්ඩායමේ මනෝරි ජයසිංහ ක්‍රීඩිකාව සිටියා. ඇය තහනම් උත්තේජක ලබාගත් බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඇයට වසර 4ක තරඟ තහනමක් පනවා තිබෙනවා. 2018 වසරේ ඔක්තෝබර් මාස 12 වෙනිදා සිට 2022 වසරේ ඔක්තෝබර් මාස 11 වෙනිදා දක්වා වසර 4ක කාලයක් කිසිදු ආකාරයකින් පුහුණු වීම සඳහා හෝ තරඟාවලියකට සහභාගී වන්නට ඇයට තහනම්. මේ සම්බන්ධයෙන් ඇයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් මේ වන විට අපට දැනගන්නට ලැබෙන ආකාරයට ඇය තමගේ B මූත්‍රා සාම්පලය පරීක්ෂා කිරීමට අවශ්‍ය නැති බව තමයි සඳහන් කර තිබෙන්නේ. බොහෝ විට ඇය වරද පිළිගෙන තිබෙන බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. මේ තහනම් උත්තේජක මේ වන විට දේශීය තරඟාවලිවලට පවා මේ වන විට ඇතුළත් වී තිබෙන බව තමයි දිලෘක්ෂ අපට මේ අනුව දැනගන්නට ලැබෙන්නේ. මේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් චෝදනා කරන්නට බෑ. පුහුණු කරුවන් පවා මේට වග කියන්නට ඕනේ. නමුත් අලුත් නීති රීති ඇති වෙනවා. එළබෙන වසරේ සිට බොහෝ විට ඊට අනුව මේ තහනම් උත්තේජක ලබා ගත හොත් සිරගත වීමට පවා හැකිවන ආකාරයෙන් තමයි අලුත් නීති සම්පාදනය වන්නේ. බොහෝ විට ඉදිරියේදී නම් මේ සම්බන්ධයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු වන්නේ නැති වේවි. ජාත්‍යන්තර තලයට පිළිලයක් වූ මේ තහනම් උත්තේජක දේශීය ක්‍රීඩාවට එළඹීම පිළිබඳව අපට කිසිසේත්ම සෑහීමකට පත්වන්නට බෑ. බලධාරීන් මේ වන විටම මේ සම්බන්ධයෙන් ඉතාමත්ම කඩිනමින් පියවර ගත යුතුමයි. නැතිනම් ශ්‍රී ලංකාවටත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් බොහෝ දුරට කැළලක් එක්වීමට ඉඩ තිබෙන බවක් සඳහන් කරන්නට ඕනේ.
ක්‍රීඩාව පැත්තේ තොරතුරු සවිස්තරාත්මකව මෙවරත් සමීප කිරීම පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් නැවතත් අපි ඔබව හමුවන්නේ ලබන සතියේ සිකුරාදා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.